ගරු චරිතහෙරත්නත්තුමා ඔබතුමාට විනාඩි 12ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, අද මේ සාකච්ඡාව ඉතාම දීර්ඝ කාලයක් පුරාවට කරනවා. නමුත් ඉතා වැදගත් සාකච්ඡාවක්. මම මේ විෂය සම්බන්ධවත්, ඒ වගේම මේ සිද්ධිය සම්බන්ධවත් කෝප් කමිටුවේ සභාපතිවරයා විදියට මැදිහත් වෙලා තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මේකට යම් කිසි එකතු කිරීමක් කරන්න පුළුවන් වෙයි කියලා. මම හිතන්නේ අද මේ පාර්ලිමේන්තුවේ මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධව කරපු සාකච්ඡාවේ විශාල මිත්‍යා දෘෂ්ටි රාශියක් එකතු වෙලා තියෙනවා. මේකේ පළවෙනි අර්බුදය තමයි අපේ රටේ මේ 2000 විශේෂයෙන්ම 2021 22 කාලේ වෙච්ච මේ සිදුවීම් දෙකක් එකට එකතු කරලා තමයි හුඟක් අය සාකච්ඡා කරමින් ඉන්නේ. එකක් මේ ඔබතුමාලා කවුරුත් දන්නවා, නිව් ඩයමන්ඩ් නෞකාව 2020 සැප්තැම්බර් මාසේ 3 වෙනිදා සංගම් තුඩුවට සැතපුම් 38ක් විතර උඩින් මේ අනතුරට ලක් වුණා. ඊට පස්සේ ඒක ලංකාවේ මුහුද තීරයේ දිගටම බරපතල ප්‍රශ්නයක් වෙන පරිදි ඉදිරියට ආවා. අපිට මේ සිද්ධියෙන් පස්සේ මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඊට පස්සේ 2021 මැයි මාසේ ඒ වගේම මැයි මාසේ 15 මැයි මාසේ 9 වෙනිදා මේක සෞදි අරාබි වරායෙන් එළියට දැම්මා. ඒ වගේම මැයි මාසේ 21 වෙනිදා මේක කටාර් රාජ්‍ය හමාඩ් වරායට ගන්න බෑ කියලා එළියට දැම්මා. මැයි මාසේ 15 වෙනිදා ඉන්දියාවේ හසීරා වරායෙන් මේක එළියට දැම්මා. මේ ඔක්කොම වරායවල් පහු කරගෙන අපේ රටට මැයි මාසේ 20 වෙනිදා කොළඹ වරායට ආවා. කොළඹ වරායට කිලෝමීටර් 9.5ක් විතර දුරින් මේක අර්බුදයට ලක් වුණා. එතකොට මේ නැව් දෙකේ සිද්ධි දෙකක්, කාල දෙකක්, මූදු ලංකා මූදෙ දෙපැත්තක වෙච්ච සිද්ධි දෙකක්. එනිසා මේක එකට කලඹලා තමයි මේ අපේ අද පාර්ලිමේන්තුවේ ඊයේ පෙරේද දිගටම සාකච්ඡාව ගියේ. දැන් ඔය පළවෙනි නැව, ඒ කියන්නේ නිව් ඩයමන්ඩ් නැව සම්බන්ධව මේ ප්‍රශ්නේ ආපු වෙලාවේ මමත් විශේෂයෙන්ම 2022 මාර්තු මාසේ 11 වෙනිදා කෝප් කමිටුවට ඔය මීපා ආයතනේ ගෙන්නුවා. ඒ අය මේක ගැන දක්වපු ආකල්පෙත් එච්චර හොඳ එකක් නෙමෙයි. මම මේ වෙලාවේ කියන්න ඕන, හුඟක් අය අද මන් දැක්ක දොස් කියනවා මෙතන නීතිපති දෙපාර්තමේන්තුවට. හැබැයි ඔය මීපා ආයතනය කියන එකත් එහෙම ශක්තිමත්ව අපේ රටේ වැඩේ කරන ආයතනයක් නෙමෙයි. මම මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති විදියට අවුරුදු 3ක් වැඩ කෙරුවා. ඒ කාලේ පුරාවටම මේ 2008 ඉඳලා තියෙන මේ ආයතනෙට රෙගුලේෂන්වත් හැදලා තිබුණේ නැහැ. මේ ආයතනේ ගත්තේ හුඟක් අය කරන්නේ නැව් වලින් මේ තෙල් වලින් පොඩි පොඩි ගාණක් අරගෙන පස්සට තල්ලු වෙන එක. මේ මීපා ආයතනේ මේ සිද්ධිය මගේ මේ කෝප් කමිටුවේ වාර්තාවේ තියෙනවා, අවශ්‍ය නම් ගිහිල්ලා බලන්න පුළුවන්. අපේ වර්බිටිම් එකේ තියෙනවා. ඒකේ සභාපතිතුමිය ඒ වෙලාවේ ප්‍රකාශ කරේ ඒකෙන් ලොකු ඩැමේජ් එකක් උනේ නැහැ කියලා. ඉතින් ඒ නිසා මේ මීපා ආයතනේ දිගටම මේ සිද්ධිය සම්බන්ධව දරපු ආකල්පය මම පිළිගන්නේ නැහැ. ඒක ඉතාමත්ම වැරදි සහගත ආකල්පයක තමයි ඒ අය හිටියේ. ඉතින් එහෙම වුණාට අද වෙනකොට අපි ඉදිරියේ තියෙනවා මේ නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධව හුඟක් අයගේ නම් එහාට මෙහාට පටලවලා අපි කතා කරනවා. මම කියන්නේ මේක ඉතාම කල්පනාවෙන් කරන්න ඕන දෙයක්. පුද්ගලයන්ගේ නම් මේවාගේ සිද්ධිවල දැන් මං පහුගිය හිටපු ජනාධිපතිතුමා කිව්වයි කියලා, අපේ මගේ මිත්‍ර විජේදාස රාජපක්ෂ මැතිතුමාත් කිව්වා, එතුමාගෙන් අහපුවාම එතුමා අහවලාගේ නම කිව්වයි කියලා, නාල ගොඩහේව මැතිතුමාත් කිව්වා, එතුමාගෙන් අහපුවාම එතුමාට වෙන එකක් කිව්වයි කියලා. එනිසා හිටපු ජනාධිපතිතුමාත් මේ වෙලාවේදී විශේෂයෙන්ම එතුමාගේ කාලේ නම් ওই සිද්ධිය උනේ, එතුමා දාපු මීපා සභාපතිවරියක් නම් හිටියේ, එතුමාට යුතුයකමක් තියෙනවා එතුමාගේ සීල් එකෙන් ස්ටේට්මන්ට් එකක් දෙන්න. නැත්තම් අපි විජේදාස රාජපක්ෂයි නාලක ගොඩහේවයි ඔක්කොමලා මේකට පටලෝගන ඔක්කොමලා කරන්දු වෙනවා. එහෙම නෙමෙයි කරන්න තියෙන්නේ. කොළඹගේට මේක මම දුන්නේ ඇයි, මේ නියෝගේ මම දුන්නයි කියලා කොළඹගේ කියන එක හරි, එහෙම දුන්නේ මෙන්න මෙහෙමයි කියලා එතුමා කියන්න ඕන. එතුමා කිව්වහම මේ ප්‍රශ්න ඉවර වෙනවා. හැබැයි එහෙම කියන්නේ නැතුව එතුමා විජේදාස මැතිතුමාටත් කියනවා, මොකක් හරි එතුමා හපුවාම නාලක ගොඩේව මැතිතුමාටත් කියනවා, මෙහෙම කියපුවාම මේ සමාජෙම විශාල අර්බුදයකට යනවා. එනිසා නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධ අද අපි සාකච්ඡා කරන්නේ, ඒක වෙනම සිද්ධියක්. ඒ සිද්ධිය ගැන පාර්ලිමේන්තු කාරක සභාවක් දානවනම් මමත් කැමතියි ඒකට ඇවිල්ලා සාක්ෂි දෙන්න කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයා විදියට, ඔය මීපෑයකේ කට්ටිය කරපු සමහර ප්‍රකාශ සම්බන්ධව. ඒක විශේෂයෙන්ම ඒ ලහඳපුර මහත්මියගේ සාක්ෂි සම්බන්ධව මට තියෙනවා විශාල විවේචනයක්. ඒක ඒ වගේම එතුමියත් කිව්වේ මේක එච්චර ලොකු ඩැමේජ් එකක් වෙලා නැහැ කියලා. ඒක ලොකු ප්‍රශ්නයක්. ඊළඟට අපි මේ නෞකාව එහෙම නැත්නම් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධව දැන් මේ නම්බර්ස් ගැන හුඟක් අය කතා කරනවා. වාස්තව නානායක්කාර මැතිතුමත් ප්‍රකාශ කරුවා මේ නම්බර් එක ආවේ කොහොමද කියලා කියන්න කියලා. ඕනනම් මට පුළුවන් ඒකේ ලයිස්තුව කියවන්න. මේක කරේ ඇත්තටම අපේ රටේ ඉතාම වැදගත් වෘත්තීය වේදීන් කණ්ඩායමක් තමයි පත් කරලා තියෙන්නේ. මහාචාර්ය අජිත් අල්විස් කියන්නේ අපි කවුරුත් පිළිගන්න ඉතාම හොඳ මහාචාර්යවරයෙක් මොරටුවේ ඉන්න මේක සම්බන්ධව. ඒ වගේම ප්‍රසන්ති ගුණවර්ධනත් එහෙමයි. එක්කෙනෙක් මොරටුවේ එක්කෙනෙක් ජයවර්ධනපුර මේ කණ්ඩායමම ඉතාම හොඳ අය. හැබැයි ඒ අය ඇකඩමික්ස්ලා මේක හොඳට මතක තියාගන්න ඕන. ඒ අය මේකේ මේ නම්බර් කරලා තියෙන්නේ ඇකඩමික් පදනමක් මත. හැබැයි ඒක දැන් අර හුඟක් අය අපි පාර්ලිමේන්තුවම හිතේ තියාගෙන ඉන්නවා මේ බිලියන 6ක් ලොස් වුණා කියලා. දැන් ඇත්තටම මේකේ ලොස් එකක් තියෙනවා තමයි. මේ බිලියන 6 කියන්නේ ලංකාවේ අපේ කණ්ඩායම කරන යෝජනාව. දැන් මේක එහෙම හිතන්න ඕන. මේක නිකම්ම හිතේ තියාගෙන එකපාරට බිලියන 6ක් එක තැනක තිබුණා ඒක කවුරු හරි අරන් ගියා වගේ හිතන එකත් වැරදි. ඒ වගේම මේ අපේ ආණ්ඩු විශේෂයෙන්ම මමත් ඒ ආණ්ඩු ඉස්සල්ලා හිටියා. ඒ ආණ්ඩුවේ වැඩ කරපු විදිහත් මේ ආණ්ඩුවේ වැඩ කරන විදිහත් මේවා සම්බන්ධව එච්චරම සුදුසු නෑ කියලා මමත් විශ්වාස කරනවා. විශේෂයෙන්ම මේ ප්‍රශ්නය සම්බන්ධව මීපැයක වැඩ කරපු විදිහ වැඩ කරන විදිහ එච්චර හොඳ නෑ. මම දන්නවා විජේදාස මැතිතුමාගේ අමාත්‍යංශයටත් ඒක තිබුණේ නෑ. මේ අමාත්‍යංශවලට මේක දාන එකත් වැරදි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මුල් අමාත්‍යංශේ මේක දැම්ම UDA එකට. මොන සම්බන්ධයක්ද UDA එකට මේකේ තියෙන්නේ? ඊළඟ ආණ්ඩුවෙන් ඇවිල්ලා දැම්ම මේක දැන් තියෙන්නේ තවත් තියෙන UDA එකද නැහැ. මේක කිසිම සම්බන්ධයක් නැහැ. ඉස්සර මේක පරිසර අමාත්‍යංශේ මධ්‍යම පරිසර අධිකාරිය ගොඩබිම මෙරීන් එන්වයරන්මන්ටල් ප්‍රොටෙක්ෂන් කියන්නේ ඒකෙම වතුර කෑල්ල. ගොඩබිම එක එකකට දීලා වතුර එක වෙන එක්කෙනෙකුට දෙනවා. එහෙම තමයි මේක හදලා තියෙන්නේ. ඒක සම්පූර්ණ වැරදි. එනිසා මීපා කියන්නේ CEA එකේම මූදට අයිති කෑල්ල. ඒක වෙනම පරිසර අමාත්‍යංශයෙන් තමයි කරන්න තියෙන්නේ. ඒ වගේම මේ සම්බන්ධව දැන් හුඟක් අය කිව්ව කොහොමද මේ කොස්ට් එක ගණනය කරලා තියෙන්නේ කියලා. මේ කොස්ට් එකේ තියෙනවා අර අපේ මන්ත්‍රීතුමිය කියපු කාරණාත්. ඩැමේජ් කොස්ට් ඔෆ් ඔයිල් ස්පිල්. එහෙම ලොකු ගාණක් ඒකට තියෙනවා. ඊළඟට මේකේ තියෙනවා ඉම්පැක්ට් ඔන් වේල්ස්, කොස්ට් ටු ෆිෂ් කන්සියුමර්ස්, කොස්ට් ටු බීච් යූසර්ස්, ඩිරෙක්ට් ලොසර්ස් ෆිෂරි, ඉම්පැක්ට් ඔන් ෆිෂරිස් ලයිව්ලිහුඩ්. මේ වාගේ ෆියුචර් කොස්ට් කියලා තියෙනවා. ඉතින් මේ වාගේ කැටගරිස් වලට තමයි දාලා මේ අන්තිමට 6.483 කියන බිලියන් ගාන හදලා තියෙන්නේ. ඉතින් මේක නෙගෝෂিয়েට් කරනකොට කොහොම වෙනවද කියලා මම දන්නේ නැහැ. නමුත් මේක මේ හදලා තියෙන විදිය. ඒ අනුව දැන් මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය මේ විදිහට පස්සට ගියේ මම තර්ක කරන්නේ මීපැයක කරපු වැරදි මැදිහත් වීම නිසා. මීපැයකට සම්බන්ධ විශේෂයෙන්ම අනිත් පැත්තෙන් අපේ නීතිපති දෙපාර්තමේන්තුව මේක අපිට ගිය වෙලාවේ කෝප්ප එකේදීත් කිව්වා නීතිපති දෙපාර්තමේන්තුවට මේකේ තාක්ෂණික දැනුමක් නැහැ. ඒ නිසා මේ කමිටුවක් දාලා තියෙනවා. කමිටුවක දෙනකම් මේක දාන්න බෑ කියලා. ඒක ඒ පැත්තෙන් සාර්ථක පිළිතුරක් වෙන්න පුළුවන්. හැබැයි අපි රටක් විදියට මේකට ස්පෙෂල් සෙක්‍රටේරියට් එකක් දැමිය යුතුව තිබුණා ගරු ඇමතුමනි. ඒ වෙලාවේ ඔබතුමා එතන නොහිටියා වෙන්න පුළුවන්. නමුත් මේක විශේෂ වශයෙන් ස්පෙෂල් සෙක්‍රටේරියට් එකක් දාලා අපි වැඩ කළ යුතුව තිබිච්ච කාරණයක්. ඒ වගේම මම හිතන්නේ මේ රක්ෂණ නියෝජිතයන් ඒකත් සමහරු වැරදියට කිව්වා මේ රක්ෂණ නියෝජිතයන් ඒ නැව වෙනුවෙන් එවපු රක්ෂණ නියෝජිතයන් මීපයක තමන්ගෙත් නියෝජිතය කරගත්තා. මම ඉතාම පැහැදිලිව කියනවා කවුරු හරි නැහැ කියනවා නම් මේක වැරදි කතාව. මීපයක ඒගොල්ලන්ගේ පැත්තට දැන් නඩුවක් කියනකොට එහා පැත්තට නඩු කියන නීතිඥ මගේ නීතිඥ කරගන්නේ නැහනේ. නමුත් මීපයක කෙරුවේ නැව වෙනුවෙන් තර්ක කරන්න ආපු රක්ෂණ නියෝජිතයා අපේ නියෝජිතය බවට පත් කරගෙන වැඩ කරපු වෙලාවල් තිබුණා. එනිසා මේකේ බරපතල වැරද්දක් තියෙනවා. එනිසා මේ විශේෂයෙන්ම SDM ලහඳපුර මැතිනියව මේ සාකච්ඡාවට ගෙන්න ගන්න ඕනේ. එතුමියගේ පැත්තෙත් වැරදි තියෙනවා. ඒ විතරක් නෙමෙයි. මීපැයකේ නීති නිලධාරිනිය ඒ කාර්යවස මාත්මිය මේ එක ෆයිල් එකක්වත් එතුමියට අල්ලන්න දුන්නේ නැහැ. එතුමිට අල්ලන්න දෙන්නේ නැතුව මේක වෙනම කට්ටියක් දැම්මා. ඉතින් මේක වැරද්දක් තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ගරු සභාපතිතුමනි
අපේ විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
මම හිතන්නේ ගරු සභාපතිතුමනි අපේ රටේ අපිට මිස් වෙච්ච ඉතාමත්ම බරපතල කාරණයක් තමයි මේක. විශේෂයෙන්ම අද පාර්ලිමේන්තුව අද දක්වාත් මේකේ හරියට ෆැක්ස් අපි සාකච්ඡා කරන්නේ නැහැ. අපි කරන්නේ නොයේ අර ප්‍රෙජුඩිසම් ඇතුලේ තමයි මේ කතාව කරන්නේ. ඒ නිසා මම ඊටාම පැහැදිලිව කියන්නේ මෙතන නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධ ප්‍රශ්න එකක්. නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධව ප්‍රශ්නේ මේකට ගාවන එක වැරදි. ඒ නිසා තමයි විජේදාස රාජපක්ෂ නාල ගොඩේව මේගොල්ලෝ මේකට හැප්පෙන්නේ. ඒක නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධ ප්‍රශ්නේ වෙනම ගන්න ඕන. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධ ප්‍රශ්නේ පමාවීමක් තියෙනවා. පමාවීමට නීතිපති දෙපාර්තමේන්තුව කියන්නේ තාක්ෂණික උපදෙස් තිබුණ නෑ කියලා. මම හිතන්නේ මීපැයක මේක කෝඩිනේට් කරේ නෑ කියලා. හැබැයි ඒ කොහොම වුණත් දැන් අවසාන මොහොත දක්වා මේ නඩුව දාන්න කල් ගිහිල්ලා තියෙනවා. ඒකට වෙන හේතු තියෙනවා නම් ඒවත් අපි හොයලා බලන්න ඕන. අද වෙනකොට අපිට වෙලා තියෙන ඒ වගේම මේ නම්බර් එක 6.4 බිලියන් කියන නම්බර් එක තාක්ෂණික නම්බර් එක. ඒක නැතුව ඒ තාක්ෂණික නම්බර් එක සම්බන්ධව අපි කල්පනා කරනකොටත් යම්කිසි බුද්ධිමත් තැනකින් ඒක දිහා බලන්න ඕන. එහෙම නැතුව ඒකත් වැරදි විදිහට අරගෙන අර 6.4 මිලියන් එක තැනක තිබුණා ඒක නැති වුණා කියලා හිතන එකත් වැරදි. ඒ නිසා මේ සිද්ධියම අපි රටක් විදිහට මේ සිද්ධිය ඩීල් කරපු විදිහ වැරදි. ඒ නිසා තමයි අද මේ ප්‍රශ්න ගණනාවකට මේක ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මමත් හිතනවා මේකට හොඳම විසඳුම තමයි නඩුව කියන්න. නඩුව කියන එක එළිය කියන එක ගැන අපිට දැන් කරන්න දෙයක් නැහැ. දැන් නඩුව එහෙ දාලා තියෙන්නේ. ඒ නඩුව එහෙම කරන අතර පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් දාලා මේකේ ඇත්තටම වෙච්ච ප්‍රශ්න හොයන්න ඕන. මීපැයකේ හිටපු නීති නිලධාරියාට ෆයිල් එක අල්ලන්නවත් දෙන්නේ නැතුව හිටපු සභාපතිතුමිය එහෙම කෙරුවේ ඇයි? ඒ වගේම බොරුවට දැන් එක එක ඇමතිවරුන්ගේ හිටපු ඇමතිවරුන්ගේ නාල ගොඩේවා මැතිතුමාගේ වගේ නොයෙක්ගේ නම් කිය කී කවුරු හරි එහෙම කරනවා නම් ජනාධිපතිතුමා ඒක එළියට කියන්න ඕන. එතුමාගේ සීල් එකෙන් අපිට ප්‍රකාශයක් රටට ලබා දෙන්න ඕන මේ වගේ වැදගත් කාරණයක. නැත්තම් මේ ඇමතිතුමා ඒ ඇමතිතුමා ඔක්කොමලා මේකෙන් අර්බුදයට යක්ලක් වෙනවා. ඒ වගේම රටක් විදිහට අපිට මේ වගේ ප්‍රශ්නයක් හැන්ඩල් කරන්න බෑ කියන එක තමයි මේකෙන් කියන්නේ. අපිට තාක්ෂණ අය නැහැ කියන එක නෙමෙයි. එහෙමයි ඉන්නවා. හැබැයි මේ වාගේ ඉෂුව එකක් සෙන්සිටිව් ඉෂුව එකක් බුද්ධිමත්ව හැන්ඩල් කරන්න අපේ වාගේ රටකට තාම බෑ කියන එක තමයි මේ සිද්ධි දෙකෙන්ම කියන්නේ. ඒ නිසා බ්ලූ නිව් ඩයමන්ඩ් එකත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවත් කියන මේ නෞකා දෙකේම ඉෂුව එක අපි ඊටාම වැරදි විදිහට පාවිච්චි කරලා තියෙනවා. ඒකෙන් එළියට යන්න මේ කරන වැඩසටහනට අමතරව පාර්ලිමේන්තු කාර්ක සභාවක් දැමීම ඊටාම සූසුයි කියලා මාත් යෝජනා කරමින් මගේ වචන ස්වල්පෙන් ඉවා කරන්න බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු අකිල සාලිය එල්ලාවල මැතිතුමා, ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, මට විනාඩි 20ක් තිබුණා. නමුත් ගරු මන්ත්‍රීතුමේගේ ඉල්ලීම් පරිදි මම ඒ විනාඩි 20-50කින් අඩු කරගත්තා. කෙසේ වෙතත් මම මේ විවාද රික්වෙන්නේ අද උදේ ගරු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මැතිතුමා, තාම මෙතන ඉන්නවා එතුමා. එතුමා මේ සභාවට යෝජනා කරපු සිද්ධිය සම්පූර්ණම සාධාරණයි. මොකද මේ වන විට මේ අධිකරණ කාරණය පිළිබඳ රට වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්ට මම හිතන්නේ ලොකු ප්‍රහේලිකාවක් කළා ඇති. මොකද මේ වෙනුවෙන් දැන් එතුමා කීප වතාවක්ම උත්තර දුන්නා ඇයි සිංගප්පූරුවට මේ නඩුව ගෙනිච්ච කියලා. එතුමා කීප වතාවක්ම උත්තර දුන්නා මේ සියලුම ප්‍රශ්න වලට විපක්ෂයෙන් ආපු සියලුම උත්තර දුන්නා. නමුත් හැම කතිකයාම හැම මන්ත්‍රීවරයාම විපක්ෂයේ මන්ත්‍රීවරයාම එකම ප්‍රශ්නේ එතුමාගෙන් අහනවා. ඉතින් මම හිතන්නේ මේ වගේ නැතුව අපි තීන්දුවක් ගන්න ඕනේ රටක් හැටියට. මම හිතන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට මෙතන පක්ෂ විපක්ෂ ભેදයක් නැතුව මේ පාර්ලිමේන්තු ඉන්නවා 225ක්. මම හිතන්නේ මේ 225ේ පූර්ණ කාලීනව වකිම් වන්නේ මේ ඩොලර් බිලියන 6.483ක් ලංකාවට ගේන එක. කාටවත් මේ මඩ ගහලා කාටවත් චෝදනා කරලා එක එක්කරණ වැරදි කියලා දැන් එක්ස්පර්ට් කමිටියට චෝදනා කරනවා. දාපටි ඉස්සර කතා කරපු අපේ ගරු මන්තුමා මීපා ආයතනයට චෝදනා කරා. නමුත් මං හිතන්නේ මෙතන මේ චෝදනා කර කර හිටියට මේකේ සත පහක්වත් අපිට හම්බෙන්නේ නැහැ. නමුත් අපි කියන්න ඕනේ මමත් ඉන්නවා පරිසර ස්වභාවික සම්පත් හා සංවර්ධන කියන ආංශික කාර්ක සභාවේ සමාජික ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරයෙක් කැරියට. මම දන්නවා මේ එක්ස්පර්ට් කමිටිය එක මොනතරම් කැපවීමෙන් වැඩ කළ දිනවද කියලා. අඩුපාඩු තියෙන්නේ නැති. මොකද පුද්ගලයින් එක එක අදහස් තියෙන පුද්ගලින් මේ මේ විද්වතුන් 42 ඉන්න කණ්ඩායමක සියලු දෙනාම එකාකාර වැඩ කරන්න නැති වෙන්න පුළුවන්. නමුත් අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් මේක මේ 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 රටේ තියෙන උත්තරීතර සභාවට ඇවිල්ලා මේ ආයතන ටික පතුරු ගහන එක ඉතාමත් වැරදි අසාධාරණයි. එහෙම කරන්න හොඳ නැහැ. මම හිතන්නේ අපි ජනතා නියෝජනයට මේ ආයතන නියෝජනය කරන මේ 42ව අපි තව දිරිගන්වන්න ඕනේ. එහෙම නැතුව එතුමන්ලගේ වැරදි කියලා අරයට මේ මේ නීතිඥවරයාට වරියට කවුන්සිල් මේ මේ මොනවාද ෆයිල් අල්ලන්න දුන්නේ නැහැ, කබඩ් බහලා තිබ්බා. මේ මොන කතාවද? මේ වැඩක් තියනවාද මේ අධිකරණ අධිකරණ කටයුත්තක් කරන බිලියන 6.4ක කතාවක් අපි කතා කරන්නේ ඒවට මේ කතාව වෙන්නේ නැහැ ඒ නිසා කරුණා කරලා මම හිතන්නේ මේ මම කාරුණිකව ඉල්ලා සිටිනවා මන්ත්‍රී කවුරුත් වැඩි නැති වුණාට කාරුණිකව ඉල්ලා සිටිනවා හෙට දවසෙත් මේ විවාදෙ මේ ආකාරයෙන්ම තියෙනවා කිසිම ආකාරණේ ආකාරයකින් මේ එක්ස්පර්ට් පැනල් එකට දොස් කියන්න එපා එතුමාලා අපි මම ගියේ මේ ආංශික කාර්ය සභාවදී පටන් ගත්තේ මම හිතන්නේ පෙබරවාරි මාස අන්තිමට විතර නමුත් මෙතුමාලා මේ අවුරුදු ගාන මේ කටයුතු කරා ඉතින් කියන්න ඕනේ දැන් මේ කට්ටිය අහනවා මේ පරක්කුනේ කියලා දැන් පරක්කුනේ මේ මේ ඇයි මේ නඩුව දාන්න මෙච්චර පරක්කුනේ කියලා අහනවා මහින්ද අධිකරණ ඇමතුමා මට උත්තර දෙයි සමහරක් කරාද මම මන් දන්න තරමේ පළවෙනිම මේ විද්වත් කමිටුවෙන් ලබා දුන්න වාර්තාවේ තියෙන්නේ 2022 සැප්තැම්බර් මාසේ 5 වෙනිදායි වාර්තාව ලබා දුන්නා ඒකේදී ඩොලර් බිලියන 1.9යි නමුත් දෙවනි වාර්තාවේ තමයි ඩොලර් බිලියන 6.483ක් වෙන මේ 2023 ජනවාරි 15 වෙනිදා ඉදිරිපත් කරන්නේ මේ ගරු සභාපතිතුමනි මේ තියෙන්නේ 2022 නොවැම්බර් 30ට කරපු එස්ටිමේට් එක විතරයි මේ මේ මන්ත්‍රීවරු දන්නේ නැතුව සමහර මන්ත්‍රීවරු මේවා දන්නේ නැතුව තමයි කතා කරන්නේ ඉතින් මේ කතා කරන්නේ මේ මේ තමන් දන්නේ නැහැ තමන් මේ ආණ්ඩුවට විරුද්ධව කතා කරනවා කියලා කතා කරන්නේ මේ රටට විරුද්ධව ඒ නිසා මේ තියෙන්නේ ඩොලර් බිලියන 6.483 කියන්නේ මේ මේ සම්පූර්ණ එස්ටිමේන්තුව නෙමෙයි මේ තියෙන්නේ නොවැම්බර් ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ 30 වෙනිදා විතර කරපු එස්ටිමේන්තුව අදටත් මෙවැනි එස්ටිමේට්ස් කරනවා මේ ආයතන ටික එකතු වෙලා ඉතින් ඒ නිසා කාටවත් කියන්න බෑ මේ 6.483 නෙමෙයි මේ මීට වඩා වැඩි වෙන්න පුළුවන් අනිවාර්යෙන්ම වැඩි වෙන්න ඕනේ ඉතින් ඒ නිසා මේක තේරුම් ගන්න ඕනේ සර් මේ ඒ වගේම තව මම උත්තර විතරයි දෙන්නේ මොකද වෙලාව නැති හින්දා ඒ වගේම නිතරම කියවුණු කතාවක් තමයි මේ මීටර් 500 ඇතුළත මේ හල්ලකින් නවයේ හල්ලකින් මේ මේ සාම්පල් සතන් නියදි ලබා ගන්න අවස්ථාව ලබා දුන්නේ නැහැ කියලා. නමුත් ඒ එක්ස්පර්ට් පැනල් එකේ මම හිතන්නේ මහාචාර්යවරු ප්‍රශාන්ති ගුණවර්ධන මහත්මියම එදා අපිට ප්‍රකාශ කරා මේ වාරගම් කාලෙට ඒ මීටර් 500 ඇතුළත නවයේ හල්ලක අවසර වටේ තියෙන වතුර ටික ජලය රළපාලට එනකොට ඒ ගන්න නියදි වලිනුත් ඒ සමාන මේ මේ වார்த்தාව ගන්න පුළුවන් කියලා. ඒතර එහෙම ගත්තා කියලා. නමුත් ඇතර ගිහිල්ලා ගන්න තිබ්බට ඒතර හොඳයි. නමුත් ඒ යන්න දීලා නැත්තේ අපේ කාංචන විජේසේකර මැතිතුමා උදේ කිව්වා. එතුමා යන්න දීලා නැත්තේ ජනතාවගේ ආරක්ෂාවට. විශේෂයෙන්ම මුහුදු දීවරින්ගේ ආරක්ෂාවට. ඒ වගේම පාරිභෝගිකයෝ නම් ජනතාවගේ. මොකද දීවරින් ගිහිල්ලා මාළු අල්ලලා මං අහගෙන එතුමා කියනවා මේ වෙනි තැන්වල තමයි විශේෂයෙන්ම මාළු ඝන වැඩි වෙන්නේ කියලා. ඉතින් ඒ වෙලාවට දීවරේට උත්සාහ කරන ඒ අවස්ථාවට ගිහිල්ලා ඒක ප්‍රයෝජන ගන්න. නමුත් ඒකේ තියෙන බරපතලකම එතුමාලා දන්නේ නැහැ. සාමාන්‍ය ජනතාවින්ද. නමුත් ඒක නිසා තමයි මේ මීටර් 500ක ඇතුළත වපසරියක් මේ කෝඩන් කරන්න හේතුව කියලා එතුමා බොහොම පැහැදිලිව මේ සභාවට ඉදිරිපත් කරා. සා මං හිතන්නේ මඩ ගහන්න බොරු කියන්න චෝදනා කරන්න ලේසි. නමුත් මම හිතන අපි ඔක්කොම වකිම් වෙන්න ඕනේ මේ අවස්ථාවේදී මේ මුදලේ කෙසේ හෝ රටට ගෙනල්ලා මෙවැනි ආර්ථික අපහසුතාවයකින් අපි පෙළෙන අවස්ථාවකදී මේ වෙලේදී ඩොලර් බිලියන 6ක් කියන්නේ ඉතාමත් විශාල මුදලක් අපේ රටට. මේ නැව් සමාගම් වලට මේවා මම හිතන්නේ ලොසින්ජර් ඉතාමත් කුඩා ප්‍රමාණයක්. නමුත් ඒගොල්ලෝ මේක කුඩා එතුමන්ලට මේ ප්‍රමාණය කුඩා වුණාට මේක නිකන් අපිට දෙන්නේ නැහැ. ඕවර් ද කවුන්ටර් එකට දීලා කියන්නේ නැහැ. මේ ලංකාවට මේ මෙන්න ඩොලර් බිලියන 6.483ක් දෙනවා. අපි ඒක දෙනවා කියලා කියන්නේ නැහැ. එතුමන්ලා උත්සාහ කරනවා පුළුවන් තරම් මේක නොදී ඉන්න. ඒක තමයි ක්‍රමවේදේ. ඒක තමයි කවුරු මොන බිස්නස් එකක් කරත් කවුරු මොන ලෝක බිස්නස් එකක් කරත් උත්සාහ කරන්නේ ඒ වන්දි නොගෙවින්න තමයි ඕන ආයතනයක් උත්සාහ කරන්නේ. ඉතින් නමුත් අපි උත්සාහ කරන්නේ දැන් අධිකරණ ඇමතුමා කිව්වා කණ්ඩායම් තුනක් නීතිඥවරු කණ්ඩායම් තුනක් සිංගප්පූරුවේ මෙවැනි අපි අපේ රට වෙනුවෙන් ඉදිරිපත් කරලා තියෙනවා කියලා. ඉතින් ලොකු වැදගත්කමක් තියෙනවා. ඉතින් ඒ නිසා දැන් අපි දන්නවා අපේ රටේ අපේ අධිකරණෙත් ශ්‍රේෂ්ඨ අධිකරණෙත් නඩු පවරලා තියෙනවා. නමුත් නඩු පවරුවාට ඒ ලෝයස්ලා ලංකාවේ ඉන්න ලෝයස්ලා දෙකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මෙහි තියෙන වැදගත්කම මෙහි තියෙන අවශ්‍යතාවය උඩ තමයි මේ සිංගප්පූරුවේ මේ නඩුව මේ කළ තියෙන කියන එක අපි පිළිගන්න ඕනේ. ඒක නිසා මේ ඇත්තටම කතා කරනවා නම් මේ මීපා ආයතන නාර ආයතන ශ්‍රී ලංකා පෝර්ට්ස් ඔතොරිටි මේ මේ මොකද්ද නේවි එක මේ ෆිෂරීස් එක එන්වයරන්මන්ට් ඔතොරිටි එක මේ සීල් වයිල්ඩ් ලයිෆ් එක මේ සීලු දනාම ඒක රාශිය වෙලා මේ මෙහෙම හරි කටයුතු කරපු හින්දා තමයි අපිට මේ කාල සීමාව අවසන් ඉස්සෙල්ලා නඩුවක් මේ නඩුව සිංගප්පූරු අධිකරණයට ගෙනියන්න හැකියාව ලැබුණේ. එහෙම නැත්නම් මේ අපේ විපක්ෂයේ මන්ජුර් චෝදනා කරන ආකාරයට මේ ආයතනවල නිලධාරීන් මේ ආකාරයට වැඩ කරේ නැත්නම් එහෙනම් මං හිතන්නේ මේ කාල සීමාව අවසන් වෙන ඉස්සෙල්ලා අපිට නඩුව පවරන්න පුළුවන් වෙයි කියලා. අධිකරණ කටයුතු කර යන්න පුළුවන් වෙයි කියලා. මොකද සමහරු කියනවා අපි දන්නවා සමහර කට්ටිය දන්නේත් නැහැ මේ එතුමන්ලා දැන් මේ නැව් සමාගවල ඉත්තු වෙලා. එතුමන්ලා දන්නේත් නැහැ මේ පාර්ලිමේන්තුවේ තියෙන සමහර මන්ත්‍රීවරු එතුමන්ලා දන්නේත් නැහැ මෙතුමන්ලා ඉත්තු වෙලා මේ සමාගමේ. මොකද ඒක නිසා තමයි මේ අපේ රටේ නඩුව දාන්න ඕනේ කිය හැමතිස්සෙම කෑ ගහන්නේ. නමුත් ඒ නිසා නීතිය ගැන දන්න නීති රටේ නීතිපතිතුමා අධිකරණ ඇමතිතුමා හිටපු අලි ශබ්රි මේ අධිකරණ ඇමතිතුමා එතුමා විශාල කාර්යභාරයක් කරා. මේ අවස්ථාවේ එතුමා තමයි හිටපු මේ අධිකරණ ඇමතිතුමා එතුමා ඒ අවස්ථාවේ විශාල කාර්යභාරයක් කරා. මේ කමිටු හදාගෙන මගින් සුමානයක් ගානේ මේ කමිටු හම්බෙලා හැමදාම ඒවෙන් අදහස් අරගෙන ඒ කමිටුත් එක්ක සාකච්ඡා කරලා නිලධාරීන් එක්ක සාකච්ඡා කරලා ලොකු කාර්යභාරයක් කරා. ඒක අමතක කරන්න බෑ. ඉතින් තමයි මේ තත්ත්වෙට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද චෝදනා කරන්න පුළුවන් ආණ්ඩුව අර කරේ නැහැ මේක කරේ නැහැ. අපි කියන්නේ වැරද්දක් තියෙනක හදාගමු. නමුත් අපි මේ කතා කරන්නේ මේ රටේ තියෙන උත්තරීතර මේ ස්ථානයේ සභාව. ඒතර මේ කතා කරන සියලු දේවල් ලෝකෙට ඇහෙනවා. අපි එක එකාට මඩ ගහගෙන මේ මඩ ගහගන්න නැතුව මේ කටයුත්තදී පුළුවන් තරම් ගන්න පුළුවන් උපරිම වන්දිය රට කියන එක තමයි මම හිතන්නේ මේ 225 වගකීම විය යුත්තේ. ඒක තමයි ඇත්ත කතාව. එතකොට මේ ඒ වගේම මේ වෙලාව කියන්න ඕනේ දැන් අපිට වන්දිය ලැබෙයිද නැද්ද කියලා සමහර විපක්ෂයේ මන්ත්‍රීලු චෝදනා කරනවා. මං හිතන්නේ මම නීතිය ගැන එහෙම දැනුමක් නැහැ. නමුත් මම දන්න තරමින් වන්දියක් නොලැබෙන නම් ගරු අධිකරණ ඇමතිතුමනි මම නිවැරදි කරන්න වන්දියක් නොලැබෙන නම් එකක් තමයි ඇක්ට් ඔෆ් ගොඩ්. ඒ කියන්නේ ස්වභාවික ක්‍රියා නිසා
තව විනාඩි දෙකක් කාලයක්
ලැබෙන්න තියෙන්න පුළුවන්. වන්දියක් ලැබෙන්න තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලංකාවේ කුමන හෝ ආයතනයකින් වරදක් වෙලා තියෙනවා නම් අපිට වන්දියක් ලැබෙන්න තියෙන්න අවස්ථාව තියෙනවා. මේ සිද්ධියේදී කිසිම මේ කාරණා දෙකටම මේ සිද්ධිය බලපාන්නේ නැහැ. මේක සම්පූර්ණයෙන්ම මේ නැව් සමාගමේ වරදකින් තමයි මේ තත්ත්වයට උදා වුණේ. මොකද මේ කැප්ටන් මේ නැවේ හිටපු කැප්ටන් කිසිම අවස්ථාවකදී කොළඹ කලම්බු හාබර් එකේ හාබ මාස්ටර්ව දැනුවත් කරන්නේ නැහැ මෙවැනි තත්ත්වයක් නැවේ තියෙනවා කියලා. ඒක පිළිගන්න ඕනේ. ඒ නිසා මේ කාරණා උඩ අපිට වන්දි ලබා ගැනීමේදී ලොකු සාධාරණයක් ඉස්ත්‍රිය කියලා මම විශ්වාස කරනවා. ඉතින් එසේ කියමින් කාල වේලා නැති නිසා මම ඊට කතා කරන්න යන්නේ නැහැ. නමුත් මම ඉල්ලීමක් කරනවා නැවත නැවතත් මේ 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 ආයතන එකතු වෙලා මේ ස්වේච්ඡා සංවිධාන මේ නාරයක මේ මොකද්ද නීපායක මේ සියලු නේවි එක ඒ වගේම පාසල් ශිෂ්‍යයෝ සාමාන්‍ය ජනතාව මේ සියලු දෙනාම එකතු වෙලා තමයි මේ නර්ඩල් මේ අපේ වෙරළ තීරණ ඉවත් කරේ. ඒ සෑහෙන මම හිතන්නේ සත්ත්ව කොට්ටාස ලක්ෂ ගාණක් මරණයට පත් වුණා මේ නර්ඩස් නිසා අදරත් වෙනවා. ඒ නිසා මේ ආයතන සිළු දිනාට මගේ ස්තුතියම ප්‍රකාශ කරනවා. ඒ වගේම විශේෂයෙන් මේ ස්වේච්ඡා සංවිධාන ඒකයි පාසල් දරුවෝ මේ සමාජ සංවිධාන මේ සිළු දිනාට මගේ ස්තුතිය මේ අවස්ථාව ප්‍රකාශ කරනවා. ඒ වගේම කව මං අහගෙන එක මන්ත්‍රී කෙනෙක් කියනවා මේ ඒරියාස් කොහොමද සීමා කරලා තියෙන්නේ කියලා. පුත්තලම ගම්පහ කොළඹ ඒ වගේ කොහොමද මේවා කරලා තියෙන්නේ? ඒ දැනට කරලා තියෙන්නේ. නමුත් ඉදිරියේදී තව තව පරීක්ෂණ කරනකොට තව තව රිසර්ච් කරනකොට මේ ප්‍රමාණයන් වෙනස් වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඒ නිසා මේ අලාභය අර අපේ මන්ත්‍රීතුමා කිව්වා වගේ ලෝකේ දරුණුම අපේ රට වුණා වගේ නෙමෙයි මුළු ලෝකය ගත්තොත් එහෙම දරුණුම මේ පාරිසරික විසනේ තමයි මේක. ඒ නිසා මේ තුල කොයි කාලයක් තව අවුරුදු 20ක්ද 30ක්ද 40ක්ද 50ක්ද කියලා කියන්න බෑ. මේකෙන් අපේ රට ජනතාවට වෙන හානිදායි තත්ත්වය. ඒ නිසා මේක ගණනය කරන්න බෑ. මේක ඩොලර් බිලියන 6 නෙමෙයි ඩොලර් බිලියන 100ක් වුණත් කියන්න පුළුවන්. මොකද එච්චර ඒ තරම් අපිට කියන්න බෑ මෙහි තියෙන හානිය කවදා ඉවරයිද කියලා. ඒ නිසා මෙව්වා මේ ගැන අපි කටයුතු කරනවා මිසක් මං හිතන්නේ අපි එක එක්කෙනාගේ අඩුපාඩු ආණ්ඩුවේ අඩුපාඩු මේවා කතා කරගෙන ඉන්නේ නැතුව අපි මේ කටයුතු කරන්න අපි සිරු දරාම ඒකරාශී වෙලා කටයුතු කරමු කියලා ඉල්ලා සිටින අවස්ථාව ලබා දෙන්න ඉල්ලා සිටින්න.
බොහොම ස්තුතියි. ගරු කවින්ද සංජයවදන මැතිතුමා ඔබතුමාට විනාඩි 12ක් කාලයක් තියෙනවා.
බේවින් මිස්තුති ගරු සභාපතිතුමනි
විශේෂයෙන්ම අපි මතක් කරන්න කැමති ගරු සභාපතිතුමනි, මේක අපේ රට, අපේ මුතුන් මිත්තන්, අපේ දෙමව්පියන්, අපිට මේ පරිසරය, මේ රට ආරක්ෂා කරපු හින්දා තමයි අද අපි මේ රටේ මේ විදිහට ජීවත් වෙන්නේ, මේ රටේ තියෙන සම්පත් අපි භුක්ති විඳින්නේ. හැබැයි අපි මේ රටේ තියෙන පරිසරය, මේ රටේ තියෙන සතාසිව්පාව, මේ රට අපි ආරක්ෂා කරේ නැත්නම් ගරු සභාපතිතුමනි, මතු පරපුර, ඒ කියන්නේ අපේ දරුවන්, මේ අයට මේ රට තුළ අපි ජීවත් වෙච්ච විදිහට අපි භුක්ති විඳපු මේ පරිසරය, සතාසිව්පාව, මේ අලංකාරය භුක්ති විඳින්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මම මතක් කරනවා මේ ගරු සභාවට, මේ රටේ රාජ්‍ය නිලධාරීන්ට, රාජ්‍ය ආයතනවල උසස් පුටුවල ඉන්න පුද්ගලයන්ට, නීතිපති දෙපාර්තමේන්තුවට ඇතුළු සමස්ත රටටම, මේ අපේ රට කියලා හිතලා ඒ කැක්කුමෙන් කටයුතු කරන්න කියලා. එහෙම කටයුතු කරොත් තමයි අපිට අපේ රට ආරක්ෂා කරන්න පුළුවන් වෙන්නේ. අද මේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරු දිගින් දිගටම කියනවා මේ රටට ලැබෙන්න තියෙන ඩොලර් බිලියන 6.4 ලබා ගන්න කටයුතු කරන්න කියලා. ඒක කියනකොට ආණ්ඩු පක්ෂය උත්සාහ ගන්නවා මේ ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන්නේ. ඒ නිසා අපි මේකට විරුද්ධව කතා කරන්න ඕනේ කියලා ඒ අය උත්සාහ ගනිමින් කටයුතු කරනවා. මේක තමයි අද දවසේ විවාදයේදී මට හැඟිච්ච දේ. මේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවෙන් සිදුවෙච්ච දේ ගරු සභාපතිතුමනි මහා අපරාධයක්. ලෝකේ රටවල් මේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ප්‍රතික්ෂේප කරද්දී අපේ රටට අනතුරක් වෙන නැවක් එන්න ඉඩ දීලා කටයුතු කරා. ඒ පිළිබඳව තාමත් හරිය මම පරීක්ෂණයක් සිදු වෙලා නැහැ අභ්‍යන්තර වශයෙන් ගරු සභාපතිතුමනි. වරායේ CCTV කැමරා දර්ශන පටිගත කරලා තිබුණු ඒවා මැකුවා, එහෙම නැත්නම් ඒවා අස්ථානගත කළා. ඒ වගේම මේ අපරාධය වසන් කරන්න සමහර අය කටයුතු කරා. ඒකෙන් රටට වුණු හානිය, විශේෂයෙන්ම පාරිසරික හානිය, මූල්‍ය පාඩුව, ධීවර ජනතාවට වෙච්ච ආර්ථික සහ සමාජීය අගතිය, ඒ වගේම සමුද්‍රීය පාරිසරික හානිය, සංචාරක ක්ෂේත්‍රයට වෙච්ච හානිය ගණනය කරන්න බෑ ගරු සභාපතිතුමනි. ඒ වගේම අපි එදා මීගමුවට ගියා. මම දන්නේ නැහැ මේ සභාවේ කී දෙනෙක් මීගමුව වෙරළට ගියාද කියලා. මම සරක්කුවට ගියා. මුළු මීගමුව වෙරළේ එහා කොනේ ඉඳන් මෙහා කොනට ඇවිද්දා. ඒ මීගමුව වෙරළට ගොඩ ගහලා තිබුණු මත්සෙයින්, ජලජ පැට පළෑටි, ඒ වගේම ප්ලාස්ටික් කැබලි ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් ගොඩ ගහලා තිබුණා. මේ ප්ලාස්ටික් කැබලි අපිට මතකයි එදා මීගමුවේ ධීවර ජනතාව එකතු කරා. මේවා යම් පිරිස් සල්ලි දීලත් ගත්තා. අපිට මතකයි ඒ කාලේ. ඒ තරම් ටොන් ගාණක් මේ පරිසරයට ඔරොත්තු දෙන්නේ නැති අපද්‍රව්‍ය මේ නෞකාව ගිනි ගැනීමත් එක්ක මහ මූදෙන් ගොඩ ගැහුවා. එතකොට ගරු සභාපතිතුමනි, මීගමුව මූදු තීරය සම්පූර්ණ විනාශ වුණා. කලබුව විනාශ වුණා. මීගමුවේ මත්ස් කර්මාන්තයෙන් යැපෙන පවුල්වල ඒ ධීවරයන්ට කිව්වා ආණ්ඩුවෙන් ධීවර කර්මාන්තය කරන්න එපා එක කාලයකට කියලා. ඒ වගේම කලබුව වැහුවා. මේ තුලින් මත්සයින්, ඒ වගේම මත්ස බීජ ඇතුළු සමස්ත මේ හරිත පද්ධතියම විනාශ වුණා ගරු සභාපතිතුමනි. ඒ විතරක් නෙමෙයි, මේ අපරාධය සිදු වුණේ 2021 මැයි 19 වෙනිදා. ඒකෙදි නයිට්‍රික් අම්ල සහිත බහලුම්, ඒ වගේම එතනෝල් ටොන් 25ක්, ඒ වගේම අනිකුත් බහලුම් 1486ක් ගිනිබත් වුණා. මේකෙන් මහා මුහුදට එකතු වෙච්ච ඒ අපද්‍රව්‍ය අදටත් අපිට මුහුදු තීරයට ගියොත් බලා ගන්න පුළුවන් ගොඩ ගහනවා ගරු සභාපතිතුමනි. මහා මුහුද පතුල ඇති ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් මේ ප්ලාස්ටික් කැබලි. ඒ වගේම අපි දැක්කා අතුරු ගෙවීමක් ලෙස ඩොලර් මිලියන 6.3ක් ලැබිලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒ වගේම තව දුරටත් ඩොලර් මිලියන 40ක් ලැබෙන්න තියෙනවා කියලා වාර්තා වෙනවා අපි දැක්කා ගරු සභාපතිතුමනි. හැබැයි දැන් මේ ප්‍රකාශ වෙන ආකාරයට තප්පම් මුදල අරන් තියනවා ඩොලර් මිලියන 250ක්. ඒ කියන්නේ මේ අපිට ලැබිලා තියෙන ප්‍රමාණයටත් වැඩිය අරගෙන තියෙනවා කවුරු හරි ගත්ත කෙනා. ගරු සභාපතිතුමනි, මේ මුහුදට වෙච්ච හානිය, මේ සතා සිව්පාවට වෙච්ච හානියට වඩා අපරාධයක් තමයි මේ ජාතිය, මේ පරිසරය, මේ රට පාවා දෙන්න කටයුතු කරපු යම් කිසි කෙනෙක් ඉන්නවනම් ඒ කෙනා කරලා තියෙන්නේ. ඊට මේ වෙච්ච පරිසරක හානියට වඩා අපරාධයක් කරලා තියෙන්නේ කවුරු හරි මේකෙන් කොමිස් මුදලක් ගහලා තියෙනවනම්, ගසා කාලා තියෙනවනම්, මේ වෙච්ච අපරාධය යට ගහලා මේ රටට, මේ රටේ මතු පරපුරට ලැබෙන්න තියෙන ඒ වන්දිය නැති කරන්න යම් කිසි කෙනෙක් කටයුතු කරා නම් ඒක මහා හෙන ගහන අපරාධයක් කියන එක මම මේ අවස්ථාවේ මතක් කර දෙනවා. ඒ අය හම්බ කරපු සල්ලි අලු දූවිලි වෙලා යනවා ගරු සභාපතිතුමනි. මොකද මේ කරපු අපරාධය අපි ඇස් දෙකෙන් දැක්කා. ඒ නැව ගිනි ගන්නවා අපි ඇස් දෙකෙන් දැක්කා. මේ රටේ අහිංසක මීගමුවේ දීවරයෝ අදටත් බඩගින්නේ ඉන්නවා. ඒ පවුල් බඩගින්නේ ඉන්නවා අපි ඇස් දෙකෙන් දැක්කා. අපේ කන් වලට ඇහුණා. එහෙම තියෙනකොට මේ විදියට ඩොලර් මිලියන ගණන් හොරකම් කරන යම් කිසි පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ අයට යා දෙන්නේ නැහැ කියන එක අපි මතක් කර දෙනවා ගරු සභාපතිතුමනි. ඒ වගේම විශේෂයෙන්ම මම මතක් කර දෙන්න කැමති, මේ දීවර ජනතාව අහිංසක පිරිසක් අපේ රටේ ජීවත් වෙන්නේ. ඒ අය ජීවත් වෙන පරිසරයට හරි ආදරේ. අපි දැක්කා දීවර ජනතාව මොනතරම් කම්පණයට පත් වුණාද කැෂ්බෑවෝ මිය යනකොට. හැබැයි අපි ආණ්ඩු පක්ෂයෙන් දැක්කේ මොකද්ද? ඒගොල්ලෝ කියනවා කැස්බෑවෝ මැරෙන්නේ, තල් මස්සු මැරෙන්නේ, මේ ඩොල්ෆින් මස්සෝ මැරෙන්නේ වාරකම් කාලෙට කියලා. ඉතින් මේ රටේ මිනිස්සු, මේ රටේ දීවරයෝ මෝඩයෝ කියලා හිතාගෙන ඇති. මේ වාර්තාව අනුව කැස්බෑවෝ 176 දෙනෙකුත්, ඩොල්ෆින් මත්සයන් 20කුත්, තල් මසුන් 4 දෙනෙකුත් මරණයට පත්වලා තියෙනවා කියලා තමයි මේ වාර්තාවේ තියෙන්නේ. හැබැයි ගරු සභාපතිතුමනි, මීට වඩා ප්‍රමාණයක් මේ රටේ මත්ස්‍ය සම්පත ඇතුළු මේ රටේ මුහුදුබඩ ප්‍රදේශයේ තියෙන මේ මීගමු ආශ්‍රිත මගේ ආසනේ පාරිසරික හානිය තුල මරණයට පත් වුණා කියලා අපි විශ්වාස කරනවා. මොකද මේ ගොඩ ගහපු, එහෙම නැත්නම් දැකපු මත්ස්‍ය ප්‍රමාණය පමණයි, සතුන් ප්‍රමාණය පමණයි, ඊට වඩා වැඩි ප්‍රමාණයක් ජීවිතක්ෂයටපත් වුණා. ඒ තුලින් සමස්ත දීවර කර්මාන්තයටම බලපෑවා ගරු සභාපතිතුමනි. කොරල්පර විනාශ වීමත් එක්ක මත්ස්‍යයින් බෝ වෙන ස්ථාන, විත්තර දාන ස්ථාන, ඒ වගේම ඒව යාට අවශ්‍ය කරන ආහාර සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා. මේ නෞකාවෙන් එලියට ආපු ඒ අපද්‍රව්‍ය සහ කෙමිකල්ස් එක්ක, රසායනික ද්‍රව්‍යත් එක්ක ඒ කොරල් පර විනාශ වෙලා ගිය අපේ දීවරු අපිට ඒ පිළිබඳව හොඳ නිදසුන් සහිතව, උදාහරණ සහිතව පෙන්වා දුන්නා. ඒකට හොඳම හේතුව තමයි මේ ප්‍රශ්නේ එනකොට අපේ පක්ෂ නායකතුමා ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා පරිසරයට ආදරය කරන පුද්ගලයෙක් හැටියට මේ සමගි ජන බලවේගය හරිත පක්ෂයක් හැටියට ගොඩනගලා තියෙන නායකයෙක් හැටියට එතුමා මීගමුවට ආවා. මං හිතන්නේ නැහැ මේ සභාවේ ඉන්න කිසිම නායකයෙක් මීගමුවට ඇවිල්ලා දීවර ජනතාවත් එක්ක කතා කරා කියලා. එතුමා ඇවිල්ලා මම මගේ ප්‍රධානත්වයේ මම සංවිධානය කරපු විශාල දීවර රැස්වීමක් අපි පැවැත්තුවා. ඒකෙදි දීවර ඇවිල්ලා කියපු ඒ සංවේදී කතාව ඇහුණා නම් මෙතන ඉන්න ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු, ඇමතිවරු මේ විදියට අද ගරු සභාපතිතුමනි කතා කරන්නේ නැහැ. යම් කිසි ආකාරයේ ජාති ආලයක්, යම් කිසි ආකාරයේ රට ගැන කැක්කුමක් ඒ අයට ඇති වේවි. මොකද මෙතන ඉඳන් මේ සීතල කාමරේ ඕන තරම් කතා කරන්න පුළුවන්. හැබැයි මහා පොළවේ දුක් විඳින ඒ දීවර ජනතාව මුහුණ දෙන දුක පිළිබඳව ඒ අයට අවබෝධයක් නැහැ ගරු සභාපතිතුමනි. අපිට තියෙනවා, මොකද අපි ඒත් එක්ක ජීවත් වෙන නිසා. ඒ නිසා ඒ දීවර ජනතාව කිව්වේ මේ එක්ස්ප්‍රෙස් පර් නෞකාව ගිනිබත් වීමත් සමග සමස්ත දීවර අස්වැන්න එයාගේ අඩු වුණා කියන කාරණේ ගරු සභාපතිතුමනි. එක පැත්තකින් දීවර අස්වැන්න අඩු වෙනකොට අනිත් පැත්තෙන් මේ ආණ්ඩුව තෙල් මිල වැඩි කරා. ඒකත් එක්ක ඒ අයට ලබා දෙන්න කෝටා එක අඩු කර අඩු කෝටා එකක් මාර්ගයෙන් තමයි ඒ අයට තෙල් ටික ගහගන්න සිදු වුණේ.
මාස ගණනාවක් අවුරුද්දකට ආසන්න කාල සීමාවක් තෙල් නැතුව පෝලිං වල හිටිය අපේ ධීවර ජනතාව. ධීවර ශ්‍රේෂ්ඨය කඩාගෙන වැට්ටුවා මේ ආණ්ඩුව කර සභාපතිතුමනි. මේක තමයි ඇත්ත. එහෙම තියෙනකොට මගේ ප්‍රවෘත්ති බලනකොට මම දැක්කා සිරස නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති වල මේ චන්දික අබේරත්න කියන කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති හිටපු පියන්ත නිකේෂ් කියන තරුණයෙකුට අල්ලගෙන ගහනවා. මෙන්න දැන් නැවත වතාවක් තර්ජනය ගර්ජනය මැර බලය භාවිතා කරන දේශපාලනය ආරම්භ
කරනවා.
නියෝජ්‍ය කඩුවල නියෝජ්‍ය නගරාධිපති මේ විදිහට මහා දවාලේ ගිහිල්ලා තරුණයෙකුට ගහනවා. මං හිතන්නේ අරගලේ හිටපු තරුණෙක්. එයාට ගහනවා, එයාගේ වාහනේ කුඩු කරනවා. නිවුස් ෆස්ට් අපි දැක්කා ඇලර්ට් එකකුත් ගිහිල්ලා තියෙනවා. එතකොට අපි අහන්නේ මේ ආණ්ඩුවෙන් මේ රටේ එක පැත්තකින් අරගලේ සමරන පුද්ගලයන් එක්කෙනෙක් ගියාපුවම ගෝල් ෆේස් එකට කුදලගෙන ගිහිල්ලා අත්අඩංගුවට අරගෙන ඉරේ දාන යුගයක උද්ඝෝෂණයක් වර්ජනයක් පාගමනක් යන්න බැරි යුගයක තනි පුද්ගලයකට ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය අරගෙන පාර යන්න බැරි යුගයක මහා දවාලේ ගිහිල්ලා මිනිස්සුන්ට ගහලා අතපය කඩලා වාහන කුඩු කරන තත්ත්වෙට මේ ආණ්ඩුව මේ රටපත් කරලා තියෙනවා කියන එක මතක් කර දෙමින් ඔබතුමාට මට කාලය ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
බොහොම ස්තුතියි. හොනරබල් සෙල්වරාසා ගජේන්ද්‍රන්, you have 10 minutes.
How many minutes?
10 minutes.
Yeah. Thank you. அவைக்கு தலைமை தாங்குகின்ற தலைவர் அவர்களே, இன்றைய தினம் இங்கே எக்ஸ்பிரஸ் வேர்ல்ட் கப்பல் வேர்ல்ட் கப்பல் தொடர்பான இந்த விவாதம் இங்கே அதனுடைய பேரழிவுகள் தொடர்பான விவாதம் இங்கே நடைபெற்று கொண்டிருக்கின்றது. இந்த விவாதத்தை அவதானிக்கின்ற பொழுது எக்ஸ்பிரஸ் வேர்ல்ட் கப்பல் இந்த கடலிலே மூழ்கியதால் ஏற்பட்ட பேரழிவுகள் அதற்கு பிற்பாடு நடைபெற்ற சம்பவங்கள் தொடர்பாக இங்கே ஆளுந்தரப்பும் எதிர்த்தரப்பும் பேசுகின்ற விடயங்களை அவதானிக்கின்ற பொழுது ஒன்று தெரிகிறது. இங்கே இந்த நாட்டை பாதுகாக்க வேண்டும், இந்த இயற்கை வளங்களை பாதுகாக்க வேண்டும் என்கின்ற நோக்கத்தோடு இன்று வரை இந்த ஆட்சியாளர்கள் மத்தியிலே எந்த விதமான எண்ணங்களும் ஏற்பட்டிருக்கவில்லை என்பதுதான் தெரிகிறது. இந்த சம்பவம் நடைபெற்று 2 ஆண்டுகளாகியும் 2 ஆண்டுகளுக்கு பின்னரும் இன்று நாட்டிலே ஒரு பாரிய சந்தேகங்களும் குழப்பங்களும் கேள்விகளும் தான் இருக்கிறது என்று சொல்லி சொன்னால், அரசு தரப்பு இந்த விடயத்திலே ஒரு பாரிய முறைகேடுகளிலே சம்பந்தப்பட்டிருக்கிறது என்கின்ற ஒரு சந்தேகத்தை தான் ஏற்படுத்துகின்றது. கோட்டாபய ராஜபக்ச ஒரு நேர்மையற்றவர், ஒரு ஊழல்வாதி, ஒரு மிக கொடூரமான ஒரு கர்ண ஈவிரக்கம் இல்லாத ஒரு மனிதநேயமற்ற ஒருவர். அவர் ஊழல்களுக்காகவும் பணத்துக்காகவும் இவ்வாறான மோசடியான செயல்பாடுகளை அனுமதித்திருக்க நிச்சயமாக அனுமதித்திருப்பார் என்பதில் எந்தவிதமான சந்தேகங்களும் இல்லை. ஆனால் அதற்கு பிற்பாடு மக்கள் பெரிய பெரும் போராட்டங்களை நடத்தி அவர்களை வீட்டுக்கு அனுப்பிய பிற்பாடும் கூட இன்று ஒரு புதிய அரசாங்கம் வந்திருப்பதாக ஒரு தோற்றப்பாடு காட்டப்பட்டுக் கொண்டிருக்கின்ற சூழலிலே இந்த கப்பல் தொடர்பான வழக்குகளை போடாமல் இருப்பதற்காக 280 மில்லியன் ரூபாய் கப்பம் கோரப்பட்டதாக ஒரு செய்தி வந்திருக்கிறது என்று சொல்லி சொன்னால் இந்த இவர்களுடைய மனங்களிலே இந்த விதமான மாற்றங்களும் இல்லை என்பதைத்தான் இது தெளிவாக எடுத்து காட்டுகின்றது. ஆகவே இவ்வாறான போக்கிலே செல்லுகின்ற பொழுது என்னை பொறுத்தவரையிலே இவை எல்லாத்துக்கும் அடிப்படையாக இருப்பது என்பது இந்த ஒட்டியாட்சியை மையப்படுத்திய இந்த அதிகார கட்டமைப்பிலே மிக நீண்ட காலமாக ஊழல் மோசடிகளிலே ஈடுபட்டவர்களுடைய மனப்போக்கிலே ஒருபொழுதும் மாற்றங்கள் ஏற்பட போவதில்லை. ஆகவே இந்த இதில் மாற்றம் ஏற்பட வேண்டுமாக இருந்தாலும், நாடு பொருளாதார உயர்ந்த இடத்திலிருந்து எழ வேண்டுமாக இருந்தாலும், இந்த ஊழல் மோசடிகள் ஒழிக்கப்பட வேண்டுமாக இருந்தாலும், என்னை பொறுத்தவரையிலே இந்த ஒட்டியாட்சி கட்டமைப்பு மாற்றியமைக்கப்பட வேண்டும் என்பதுதான் எங்களுடைய எதிர்பார்ப்பு. இல்லையென்று சொல்லிச்சினால் இவ்வாறே விவாதங்களை 8 மணி 10 மணி வரை நடத்தியே இந்த நாட்டை குட்டிச்சுவராக்குவதை தவிர உங்களால் வேறு எதுவும் செய்துவிட முடியாது என்பதை இந்த இடத்திலே சுட்டிக்காட்டிக்கொண்டு, அடுத்ததாக இந்த மாதம் இங்கே வந்து விவாதங்களில் ஈடுபடுகின்ற பொழுது கடந்த வருடம் இந்த நாட்டின் ஆட்சி மாற்றம் ஏற்பட்ட அறகலைய போராட்டத்தின் பொழுது ஏற்பட்ட பாதிப்புகள் தொடர்பாக ஆளுந்தர அப்பொழுது ஆட்சியில் இருந்தவர்களுடைய வீடுகளுக்கு ஏற்பட்ட சேதங்கள் தொடர்பாக இங்கே பெருமளவிலே வேதனைகளை வெளிப்படுத்தி இருந்தார்கள். ஆனால் இங்கு பேசிய ஆளுந்தரப்பைச் சேர்ந்த ஒருவரோ அல்லது எதிர்த்தரப்பைச் சேர்ந்த ஒருவரோ கூட இந்த இதே மாதங்களிலே, இந்த மே மாதத்துக்கு முன்னர் இந்த தை மாசி பங்குனி சித்திரை வைகாசி இந்த மாதங்களிலே தான் 14 வருடங்களுக்கு முன்னர் எங்களுடைய இனம் மிகப்பெரும் அழிவுகளை சந்தித்தது. 1.5 லட்சம் மக்கள் படுகொலை செய்யப்பட்டார்கள். பச்சை குழந்தைகள் படுகொலை செய்யப்பட்டார்கள். வயது முதிர்ந்தவர்கள், பெண்கள் என்ற வேறுபாடு இல்லாமல் படுகொலை செய்யப்பட்டார்கள். அவர்கள் தொடர்பாக ஒரு வார்த்தை கூட பேசப்படவில்லை. அப்படியொரு சம்பவமே இந்த நாட்டிலே நடைபெற்றது போன்ற ஒரு எண்ணமே இல்லாமல் வந்து நீங்கள் நடந்து கொண்டிருக்கிறீர்கள் என்று சொல்லி சொன்னால் நீங்கள் எங்கே சென்று கொண்டிருக்கிறீர்கள்? 14 ஆண்டுகளுக்கு முன்னர் கடைசி நேரத்திலே மட்டும் காணாமல் ஆக்கப்பட்டவர்கள் பல்லாயிரக்கணக்கானவர்கள், அவர்களுக்கு என்ன நடந்தது என்பது இன்று வரை தெரியாமல் இருக்கின்றது. அது தொடர்பாக அவர்களுக்கு நடந்த அந்த வலிந்து காணாமல் ஆக்கப்பட்டமை தொடர்பாக சவேந்திர சில்வா போன்றவர்களிடம் சரணடைந்தவர்கள் உட்பட பல்லாயிரக்கணக்கானவர்கள் காணாமல் போயிருக்கிறார்கள். இவர்களுக்கு என்ன நடந்தது என்பது கண்டறியப்பட ஒரு சர்வதேச பக்கச்சார்பற்ற விசாரணை வேண்டும். அதேபோன்று எங்களுடைய இனத்தின் மீது நடைபெற்ற இனப்படுகொலைக்கு ஒரு சர்வதேச பக்கச்சார்பற்ற விசாரணை வேண்டும் என்பதையும் இந்த இடத்திலே நான் மிக தெளிவாக பதிவு செய்து கொள்ள விரும்புகின்றேன். அதே நேரத்திலே இங்கே 2 முக்கியமான விடயங்களை நான் பதிவு செய்ய வேண்டிய தேவைப்பாடு இருக்கின்றது. திருவண்ணாமலை மாவட்டத்திலே தமிழர்களுடைய தமிழர்கள் வாழ்கின்ற பூர்வீகமான பிரதேசத்திலே திருவண்ணாமலை நகர பகுதியிலே நெல்சன் திரையரங்கம் என்கின்ற ஒரு திரையரங்கம் இருக்கின்றது. அந்த இடத்திலே வில்லூன்றி கந்தசுவாமி ஆலயம் இருக்கின்றது. அந்த ஆலயத்திற்கு சொந்தமான காணியை இப்பொழுது பௌத்த மயப்படுத்துவதற்கான சதிகள் நடைபெற்றுக் கொண்டிருக்கின்றது. இந்த காணி வரலாற்று காலத்தில் இருந்தே திருக்கோணேஸ்வர ஆலயத்தினுடைய பல்வேறுபட்ட புதையல்கள் அந்த காணியிலே இருப்பதாக நம்பப்படுகிறது. இது வரலாற்று ரீதியாக தமிழர்களுக்கு சொந்தமான ஒரு பிரதேசமாக இருந்து வந்திருக்கின்றது. அப்படிப்பட்ட ஒரு பிரதேசத்தை கடந்த 2013 ஆம் ஆண்டு தொல்பொருள் திணைக்களம் அது தங்களுடைய பிரதேசமாக எல்லைப்படுத்தி இருக்கின்றது. அவர்களுடைய பராமரிப்பின் கீழ் இருந்து வருகின்றது. இந்த நிலையிலே கடந்த வாரம் விசா கொண்டாட்டத்தின் போது அந்த பகுதிகளிலே பௌத்த கொடிகள் கட்டப்பட்டு அலங்கரிக்கப்பட்டிருப்பதோடு தாய்லாந்திலிருந்து வருகை தர இருக்கின்ற ஒரு குழுவினரால் அங்கே பௌத்த புத்தர் சிலை ஒன்று வைக்கப்பட இருப்பதாகவும் செய்திகள் வந்திருக்கின்றன. இது தொடர்பாக இன்றைய தினம் திருகோணமலை மாவட்ட அரசாங்க அதிபர் அவருடைய அலுவலகத்திலே கூட்டம் ஒன்றை நடத்தியிருக்கின்றார். பல தமிழ் பிரதிநிதிகளையும் அங்கே அழைத்து அவர் தாங்கள் செய்யப்போகின்ற காரியங்களை அங்கே அவர்களுக்கு கூறியிருக்கின்றார். இதனால் தமிழர்கள் மத்தியிலே பெரும் பதட்ட நிலை ஏற்பட்டிருக்கின்றது. தமிழர்கள் பூர்வீகமாக வாழுகின்ற பிரதேசத்திலே ஒரு புனியப்பட்ட வரலாற்றின் அடிப்படையில் அதில் தாய்லாந்திலிருந்து 100,000 வருடங்களுக்கு முன்னர் வந்ததாக ஒரு பொய்க்கதையை பிக்குமார் வந்ததாகவும் தங்கியதாகவும் ஒரு பொய்க்கதையை உருவாக்கி அதே போன்று இப்பொழுது தாய்லாந்திலிருந்து வருகின்ற பிக்குமார் அங்கே 1 நாளோ 2 நாள் தங்கி மீண்டும் செல்ல இருப்பதாகவும் அங்கே ஒரு புத்தர் சிலை வைக்கப்பட இருப்பதாகவும் அரசாங்க அதிபரினாலே தெரிவிக்கப்பட்டிருக்கின்றது. அரசாங்க அதிபருடைய இந்த செயல்பாட்டை நாங்கள் மிக வன்மையாக கண்டிக்கின்றோம். இந்த தொல்பொருள் திணைக்களம் திட்டமிட்ட ரீதியிலே பொய்யான வரலாறுகளை உருவாக்கி அதனை நடைமுறைப்படுத்துவதன் மூலமாக வந்து தமிழ் மக்கள் மத்தியிலும் சிங்கள மக்கள் மத்தியிலும் ஒரு இடைவெளியை உருவாக்க முற்படுகிறது. திருவண்ணாமலை அரசாங்க அதிபர் இனவாதமாக செயல்படுவதை நிறுத்த வேண்டும். திருவண்ணாமலை கிழக்கு மாநிலத்தினுடைய ஆளுநரும் மிக மோசமான ஒரு இனவாத செயல்பாட்டை வெளிப்படுத்தி வருகின்றார். இந்த பௌத்தமயமாக்கல் செயல்பாட்டிற்கு எதிராக தமிழ் மக்கள் இந்த நாளை மறுதினம் தொடர்ச்சியான போராட்டங்களை நடத்துவதற்கு இருக்கிறார்கள் என்பதனையும் இந்த இடத்திலே நான் மிக தெளிவாக பதிவு செய்து கொள்ள விரும்புகின்றேன். அடுத்ததாக இன்னும் ஒரு முக்கியமான விடயம், இந்த குருந்தூர் மலை என்பது தமிழர்களுடைய வரலாற்றோடு 2000 வருடங்களுக்கு மேலாக தொடர்புபட்ட ஒரு இடம் முல்லைத்தீவு மாவட்டத்திலே இருக்கின்றது. இந்த தொல்பொருள் இடத்தை இது 1932 ஆம் ஆண்டு வெட்டமானியிலே வந்து அது ஒரு தொல்பொருள் இடமாக பிரகடனப்படுத்தப்பட்டிருந்தது. அந்த இடத்தை அகழ்வு செய்ய போவதாக கடந்த 2021 ஆம் ஆண்டிலே தொல்பொருள் அமைச்சர் அவர்கள் கூறியிருந்தார். தாங்கள் அங்கு வேறு எதுவும் செய்யவில்லை, வெறுமனே அகழ்வு பணிகள் மாத்திரம்தான் செய்ய போகிறோம் என்று சொல்லியிருந்தார்கள். ஆனால் அதற்கு பிற்பாடு அங்கே வேறு யாரும் செல்ல விடாமல் மிக இரகசியமான முறையிலே அங்கே ஒரு அகழ்வு என்ற பெயரிலே வந்து அங்கே பௌத்த புத்தவிகாரை ஒன்றை அமைக்கின்ற பணிகளை மிக அவசர இரகசியமான முறையில் அவர்கள் கட்டி முடித்திருக்கின்றார்கள். அது தொடர்பாக இப்பொழுது இங்கே கொழும்பிலே ஒரு கூட்டம் ஒன்று நடைபெற இருக்கின்றது. அதை நான் இங்கே வாசிக்கின்றேன். ஒரு அழைப்புதல் ஒன்றை நான் வாசிக்கின்றேன். அங்கு வெளியாகி இருக்கிற ஒரு அழைப்புதல், இலங்கை தொல்பொருள் திணைக்களத்தின் மேற்பார்வையின் கீழ் பௌத்தலோக நற்பணி மன்றத்தின் முழு அனுசரணையுடன் முன்னெடுக்கப்படும் குருந்தூர் விகாரையின் அகழ்வாராய்ச்சி மற்றும் பாதுகாப்பு பணிகள் நிறைவு தொடர்பான ஒரு கூட்டம் ஒன்று இங்கே நடைபெற இருக்கின்றது. 2023 ஆம் ஆண்டு மே மாதம் 19 ஆம் தேதி, அதாவது வருகின்ற 19 ஆம் தேதி பிற்பகல் 2 முப்பது மணிக்கு கலனி மாநில்வத்தை நாகானந்த பௌத்த கற்கைகளுக்கான சர்வதேச நிறுவனத்தின் பிரதான கேட்போர் கூடத்தில் இந்த கூட்டம் நடைபெற இருக்கின்றது. நான் கேட்க விரும்புகிறேன், இந்த குருந்தூர் மலைக்கும் குருந்தூர் மலை தொல்பொருளுக்கு சொந்தமான ஒரு இடம் என்று சொல்லி சொன்னால், இந்த தொல்பொருள் திணைக்களத்திற்கும் பௌத்தலோக நட்பணி மன்றத்திற்கும் என்ன தொடர்பு இருக்கிறது? இந்த தொல்பொருள் திணைக்களம் என்ன அடிப்படையிலே இந்த பௌத்தலோக நட்பணி மன்றத்தை இந்த அகழ்வு பணிகளிலே ஈடுபடுவதற்கு அல்லது அவர்களோடு சேர்ந்து செயல்படுவதற்கு அனுமதித்திருக்கிறது? அவ்வாறு அனுமதிக்கப்பட்ட அடிப்படையிலே வந்து அவர்கள் அதனுடைய அகழ்வாராய்ச்சி மற்றும் பாதுகாப்பு பணிகள் நிறைவு தொடர்பான ஒரு மாநாடு ஒன்றை நடத்துகிறார்கள் என்று சொல்லி சொன்னால், இங்கே என்ன நடைபெறுகிறது? மிக திட்டமிட்ட முறையிலே அகழ்வாய்வுக்கு முன்னதாகவே வந்து பொய்யான வரலாறு ஒன்று தயார்படுத்தப்பட்டு தயார்படுத்தப்பட்டு இந்த காரியங்கள் இங்கே நடைபெறுகிறது. இதை நாங்கள் மிக வன்மையாக கண்டிக்கின்றோம். இது தமிழர்களுடைய புராதன வரலாற்றோடு சம்பந்தப்பட்ட இடம். இதில் சிங்கள பௌத்த வரலாறு திணிக்கப்படுவதை எங்களால் ஒருபொழுதும் அனுமதிக்க முடியாது என்பதனை இந்த இடத்திலே தெளிவாக கூறிக்கொண்டு, நாளைய தினமும் நாளை மறுதினமும் 13 திகதியும் பேச்சுவார்த்தைகளுக்கு வருமாறு எங்களுக்கும் அழைப்பு விடுக்கப்பட்டிருக்கிறது. இந்த அழைப்பு என்பது வெறும் கண்துடைப்பு. எங்களை பொறுத்தவரையிலே ஜனாதிபதி அவர்கள் நேற்றைய தினம் சந்தித்த தமிழ் தேசிய கூட்டமைப்பினரிடம் சொல்லியிருக்கிறார், காணி பிரச்சனையை நான் ஜனாதிபதியாக எப்படி தீர்த்து வைக்க முடியும் என்று சொல்லியிருக்கிறார். அதே நேரத்திலே கடந்த டிசம்பர் மாதம் பேச்சுவார்த்தைக்கு சென்ற தமிழ் தேசிய கூட்டமைப்பினரிடம் ஒற்றையாட்சிக்குள் தான் தீர்வு என்று சொல்லியிருக்கிறார். நாங்கள் எங்களுடைய கட்சித் தலைவர் கஜேந்திரகுமார் பொன்னம்பலம் அவர்கள் மிக தெளிவாக ஜனாதிபதியை நோக்கி பல தடவை கூறியிருக்கிறார், நீங்கள் இனப்பிரச்சினைக்கு தீர்வு காண உண்மையிலே விரும்புகிறீர்கள் என்று சொன்னால் 75 தோற்று போன ஒற்றையாட்சியை கைவிட்டு சமஸ்டி அடிப்படையிலே நீங்கள் தீர்வு காண்பதற்கு தயார் என்ற அறிவித்தலை முன்வைத்தால் நாங்கள் பேச்சுக்கு வர தயார் என்று சொல்லி சொல்லியிருக்கிறோம். ஆனால் அவரிடமிருந்து எந்த விதமான அறிவித்தல்களும் பெறாத நிலைமையிலே நாங்கள் இந்த பல பேச்சுக்களில் கலந்து கொள்ளப் போவதில்லை. இந்த பேச்சுக்கள் என்பது முழுக்க முழுக்க மக்களை ஏமாற்றுவதற்கும் ஐரோப்பிய ஒன்றியத்திடம் இருந்து GSP+ வரிச்சலுகையை பயன்படுத்துவதற்கு தமிழ் தரப்பை சில சர்வதேச நாடுகளுடைய உதவியோடு வலுக்கட்டாயமாக பேச்சுக்களுக்கு அழைத்து இந்த விழுந்திருக்கிற நாட்டினுடைய பொருளாதாரத்தை கட்டியெழுப்புவதற்கு தேவைப்படுகின்ற நிதிகளை உலக நாடுகளிடம் இருந்து பெற்றுக் கொள்வதற்காக மட்டும்தான் இந்த பேச்சுவார்த்தை நடத்தப்படுகிறதே தவிர, மாறாக வடக்கு கிழக்கில் உள்ள மக்களின் அன்றாட பிரச்சனைகளை தீர்ப்பதற்கோ அல்லது இனப்பிரச்சனைக்கு நிரந்தர தீர்வு காண்பதற்கோ அல்ல என்பதனை இந்த இடத்திலே பொறுப்புணர்வோடு சுட்டிக்காட்டிக் கொண்டு, இந்த ஏமாற்று நடவடிக்கைகளுக்கு நாங்கள் ஒருபொழுதும் உடந்தையாக இருக்க மாட்டோம், அவ்வாறு உடந்தையாக இருப்பதென்பது ஒட்டுமொத்த நாட்டையும் மீண்டும் மீண்டும் அழிவுக்கு தான் இட்டுச் செல்லும் என்பதையும் கூறி என்னுடைய கருத்துக்களை நிறைவு செய்கிறேன். நன்றி.
பௌமேஸ்வதி கரு உதயனக்கு இருந்து கொண்டு மெத்தும் அபது மாடு வினாடி தாயக காலி ஆக்தியும்
பௌமஸ்தூதி மமிஹிதன்னி උදේ ඉඳලම රටේ වැදගත් ප්‍රශ්නයක් ගැන අපි කතා කරා. මේ නෞකා අනතුර එක්ස්ප්‍රස් ප්‍රර්ල්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ස්ලෝ ලිටිගේෂන්. නැව එක්ස්ප්‍රස් වුණාට අපි නීතිමය කටයුතු කරේ බොහොම ප්‍රමාදව. මේක තමයි ගැටලුව. මොකද මේ ගැටලුව තුළ තමයි අපිට හැමෝටම මේක කතා කරන්න වෙන මාතෘකාව බවට පත් වුණේ. එතකොට මීට ප්‍රථමයෙන් නිව් ඩයිමන්ඩ් නෞකාව සම්බන්ධ ගැටලුවක් මතුුණා. අපි ඒකෙන් පාඩම් ඉගෙන ගත්තේ නැහැ. ඒ නිසා තමයි අපිට දෙවෙනියට ආපු නාවික අනතුර සම්බන්ධයෙන් නිසි ආකාරයෙන් කටයුතු කරන්නට ක්‍රමවේදයක් තිබ්බේ නැත්තේ. අපි තවත් මේක අනුන්ට බාර දීලා, තවත් මේක වෙන රටවලට බාර දීලා, අනාගතයේ සිදුවෙන නාවික අනතුරු වලදීත් උඩ බලාගෙන ඉන්නවද කියන එක තමයි ප්‍රශ්නේ. ඇත්තටම පහුගියදා සාකච්ඡා වෙච්චි හැම තැනකම අපි දැක්කේ මේ අන්තර් ආයතන අතර ගැටලුව. නීතිපති දෙපාර්තමේන්තුව නීපායතනයට දොස් කියනවා, නීපායතනයේ නිලධාරී නීතිපති දෙපාර්තමේන්තුවට දොස් කියනවා, අධිකරණ ඇමතිවරයා හිටපු ඇමතිවරුන්ට දොස් කියනවා, හිටපු ඇමතිවරු අධිකරණ ඇමතිවරයාට දොස් කියනවා. මේ තුළ දැඩි සමාජ කතිකාවතක් බවට මේක පත් වෙලා තියෙනවා. හැබැයි අපි මේ ප්‍රශ්නේ හරියට අල්ලගත්තේ නැති එකක් තමයි මෙතන තියෙන්නේ. මොකද මේ නඩුව පැවරීම ලංකාවේ කළ යුතුද, සිංගප්පූරුවේ කළ යුතුද, මේ සියල්ලම සම්බන්ධ ගැටලු සමාජය තුළ එනකොට ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ වෙච්ච මහා අනතුරයි. මේ රටේ ජනතාවට කවද්ද වන්දියක් ලැබෙන්නේ? මේ රටට අර අපි කියනා වගේ පොලියකින් තොරව, කොන්දේසි වලින් තොරව රටේ ආර්ථිකයට යම්කිසි ශක්තියක් වෙච්ච හානිය වෙලා අවසానයි. එහෙමනම් අනාගතයේදී මේ ලැබෙන වන්දිය කොහොමද ලබා ගන්නෙ කියන එක. මේ වන්දිය ලබා ගැනීමේ වැදගත්කම වෙන්නේ එකක්, මේ රටේ දේශීය ආර්ථිකයට ඒක වැදගත් වෙනවා. ඒ වගේම නිමා නොවන සාගර අනතුරක් තියෙනේ. ලෝකේ විශාලතම සාගර අනතුරක් බවට ප්‍රකාශ කරනවා. අපි දන්නවා බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් නඩුවේදී බිලියන 20ක වන්දියක් ලබා ගත්තා. එහෙමනම් මේක ගණනය කිරීම පිළිබඳ අපි තර්ක කරන්නට යන්නේ නැහැ. දැන් නඩු පවර්ල අවසානයි. එතකොට මේ තියෙන තත්වයන් තුළ පහුගිය මාසේ විශේෂයෙන් සාකච්ඡා වුණේ මේ මැයි මාසේ 20 වෙනිදා වෙනකොට නඩු පැවරීමේ කාලය අවසන් වෙන්න තියෙනවා. තවදුරටත් නඩු පවරලා නැත්තේ මොකද කියන එක. මේක දැඩි කතිකාවතක් බවට පත් වුණා. හරියට අර ඔලිම්පික් ගේම්ස් තියෙනකොට මාධ්‍ය වලින් දවසින් දවස අඩු කරමින් කියනවා වගේ මේ නඩුවටත් දවසින් දවස අඩු කරන්නට වුණා. මොකද මේක ජනතාවගේ ප්‍රශ්නයක් රටේ ප්‍රශ්නයක් බවට පත් වුණා. අපි රටක් විදිහට Convention on Limitation of Liability for Marine Claims. ඒ convention එක අත්සන් කළා නැහැ. එහෙම නැති රටක් ඒ convention එක අත්සන් කරපු Singapore කියන නඩු දාන එකෙන් වෙන හානිය මොකක්ද? එතකොට මේ නාවික අනුතර සම්බන්ධයෙන් එංගලන්තයේ උසාවියකදී limitation liability fund එක වගකීම් සීමා කිරීමේ අරමුදලක් සඳහා නඩුවක් පවර්ලා තිනේ. ඒ තුලින් පවුම් මිලියන 19.5ක අරමුදලක් තමයි ඕන් සකස් කරලා තිබුණේ. එහෙනම් නීතිපති දෙපාර්තමේන්තුව මේ නඩුවට ඉතුරු වෙලා ඇයි මේ සම්බන්ධයෙන් විරෝධතා ගොනු කරන්න මෙච්චර ප්‍රමාද වුණේ? මේවා තමයි ගැටලු. මේවා පිටුපස්සේ තිබ්බේ මොනවද? අදිසියස්යන් තිබ්බද? ප්‍රමාදයන් තිබ්බද? මේවා ගැන අපි සාකච්ඡා කරන්නේ නැවතත් මෙවන් තත්වයක් ඇති වුණොත් රටේ අපි කොහොමද ඒකට මූණ දෙන්නේ කියන එක ඉදිරි දැක්මක් තියාගෙන. එහෙම නැතුව මම හිතන්නේ අපි දෙපැත්තට බෙදලා ගහගන්න එක නෙමෙයි කළ යුතු වෙන්නේ. ඒ වගේම අපි දන්නවා මේ limitation fund එක මිලියන 19.5 XDR අපි convert කරවුවොත් හම්බෙන්නේ අද තියෙන විදිහට IMF website එකට ගිහලා බලපුවම American dollar මිලියන 26.27ක්. එහෙමනම් සිංගප්පූරුවේ නඩු දාන්න අපි උත්සාහ කරන්නේ මේ මිලියන 26 ලබා ගන්නද? මෙන්න මේව තමයි ප්‍රශ්නේ. මේ නඩුවට අපි මිලියන 4.5ක් ණයට ගන්නවා. ඒ ණයට අපි පොලී ගෙවන්නට ඕනේ. හැබැයි ඒ litigation වලට විතරයි ගන්නෙ. නඩුව පැවරීමට විතරක්ද? ඊට පසුත් නැවත ණය අරගෙන මේ සිංගප්පූරු සමාගමට ගෙවන්නට ඕනේද? අපේ සාක්ෂිකාරයෝ ගෙනියන්නේ කොහොමද? ඔවුන්ට ලොජිස්ටික් දෙන්නේ කොහොමද? ඔවුන් ට්‍රාන්ස්පෝට් කරන්නේ කොහොමද? මේ සියල්ලම ප්‍රශ්න. ඒ කියන්නේ විශාල මුදලක් මේ වන්දිය වෙනුවෙන් අපිට උගස් කරන්නට වෙලා තියෙනවා මේ රටේ ඩොලර් නැති අවස්ථාවක. එහෙනම් මම හිතන්නේ මේවා ගැනයි අපි සාකච්ඡා කරේ. මේ රටේ ඇයි නීතිය ඉස්සරහට ගිහිල්ලා මේක උත්සාහ කරලා බලන්න බැරි? මේ රට නාවික මූලස්ථානය නාවික හබ් එකක් කරන්නට නම් අපි කතා කරන්නේ අධිකරණ ඇමතුමා කිව්වද දවසට නැව් 250ක් යන මුහුදු තීරයක අර නාරායතනෙ නිදාගෙන හිටියා කියපු ඒ මුහුදු තීරේ තවත් අනතුරු වෙනකොට අපි නැවත නැවතත් වෙන රටවලට ගිහිල්ලා අපේ ඩොලර් ටික තියෙන සංචිතය ඉවර කරගන්නවද? ණය වෙලා ඩොලර් අරගෙන නඩු කියනවද? එහෙම නැත්නම් මේ රටේ නීතිවේදීන්ට මේ රටේ අධිකරණයට මේ රට වෙනුවෙන් තීන්දුව තීරණ ගන්න පුළුවන් ස්වාධීනත්වයක් ලබා දීමේ හැකියාව අපි නොසලකා ඉන්නේ ඇයි කියන ගැටලුව තියෙනවා. ඇත්තටම මේ අවස්ථාවේ අපි කියන්නට ඕනේ අර කලින් മന്ത്രിවරයෙක් කිව්වා මේ විපක්ෂයෙන් ඉඳගෙන മന്ത്രിවරු කරුණු නොදැන තර්ක කරනවා කියලා. එතුමා නැති හින්දා ඒ ගැන වැඩි කතා කරන්න උත්සාහ කරන්නේ. නමුත් මේ කරුණු හැමෝම කතා කරන්නේ මේ රටට යහපතක් කිරීමේ අරමුණෙන් මිස මේ නඩුවට අහිපතක් කිරීම සඳහා හෝ මේ ලැබෙන්න තියෙන වන්දිය වළක්වා ගැනීම සඳහා නෙවෙයි. මේ වන්දිය වැඩි වෙනවා නම් අපි හැමෝම කැමතියි. හැබැයි අනාගතයේ මේවන් නනතුරු වළක්වා ගැනීම සඳහා වන ක්‍රමවේදයන් අනාගතයේ මේවා සඳහා අවශ්‍ය නෛතික වර්ධනයන් මේ සියල්ලම අද සාකච්ඡා කළොත් තමයි මේ රටට අනාගතයේ හොඳ අනාගතයක් බවට පත් කරගන්නට හැකියාව ලැබෙන්නේ. ඒ වගේම මේ අනතුරු හින්දා සාගර ජීවීන් සාගර පද්ධතියට වෙච්ච හානිය කිසිවෙකුට තක්සේරු කරන්නට බෑ මෙතකයි කියා. හැබැයි මේක අනාගත මුහුදු ජීවීන්ටත් ඒ වගේම අනාගතයේ සාගරයේ සමුද්‍රයේ භාවිතා කරන්නන්ට තව දුරටත් හානි වේකි ද්‍රව්‍ය මේ බහලුන් තුල තිබ්බා කියන එක තමයි ප්‍රශ්නගත කරුණ වෙලා තියෙන්නේ. ඒ වගේම අපි උත්සාහ කරන හැම වෙලෙම ප්‍රශ්නයක් මතු වුණාම කාගේ හරි ඇඟේ ගහලා ඉවරලා වෙන මාතෘකාව සමාජයට ගෙනල්ලා යටින් වැඩ කටයුතු ටික කරන්න. සිංගප්පූරුවේ නඩු පැවරීම ආශ්චර්යජනක දෙයක් නම් ආශ්වාදජනක දෙයක් නම් ලංකාවේ නඩු පැවරෙන්න වඩා ඒක යටපත් කිරීම සඳහාද මන්දා මේ ඩොලර් මිලියන 250ක කතාවක් ගෙනල්ලා අර නිව් ඩයමන්ඩ් නෞකාවේ කටයුත්තත් එක්ක නාලක ගොඩහේවා මැතිතුමාව සම්බන්ධ කරගෙන යම්කිසි කටය කතිකාවතක් සමාජය තුළ ඇති කරන්නට ගත්තේ. මේවා තුළින් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය රටට ලැබෙන්නේ නැහැ. හැබැයි පුද්ගල චරිත ඝාතන තුළින් ඒ වගේම දේශපාලන චරිත ඝාතන තුළින් මම හිතන්නේ රටට වැඩක් වෙනවා කියලා විශ්වාස කරන්නට බෑ. අපි ඉන්ටර්නැෂනල් මැරිටයිම් ඕර්ගනයිසේෂන් එකේ සමාජිකව විදිහට ඒ අවශ්‍ය යුතුකම් ඉටු කරලා තියෙනවද? ඒ නාවික නීතිය වර්ධනය කරන්නට ඒ සැසිවාර වලට අපේ නිලධාරීන් ගිහිල්ලා තියෙනවද? මේවා තමයි ප්‍රශ්න, දැවෙන ප්‍රශ්න. මේවා කෙරෙන්නේ නැහැ. එහෙනම් මීපා ආයතනේ, නාර ආයතනේ, මේ ප්‍රමුඛ සියලුම ආයතන මේකට සම්බන්ධ වෙලා කටයුතු කරනකොට එක ආයතනයක තියෙන ප්‍රමාදය තව ආයතනයකට ප්‍රමාදයට හේතුවක් වෙන්න පුළුවන්. මේවා හරියාකාරයෙන් කෝඩිනේට් වෙලා නැහැ කියන එක මම මේ 2023 ජනවාරි 15 වෙනිදා පාර්ලිමේන්තුවේදී පැවතුණ විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව. ඒක අවසාන වෙලා Sunday Times එකේ කියලා තියෙනවා. AG's department officials informed those in attendance that the AG hoped to initiate legal proceeding in Singapore by mid-February. හැබැයි මේක කවද්ද නඩුව පවරන්නේ? අප්‍රේල් මාසේ 25.
ගරු මන්ත්‍රීතුමා විනාඩි 2ක කාලයක් තියෙනවා.
ඊටාම ආසන්න දිනයකට ඇවිල්ලා කවදා හරි නඩුව පවරලා ඒ අවශ්‍ය සහනය ලබා ගන්න පුළුවන් නම් ඒකේ අපිට කිසිදු විරුද්ධත්වයක් නැහැ. හැබැයි මේ limitation fund එක create කරන එකට නීතිපති දෙපාර්තමේන්තුව සතියකට හෝ දෙකකට කලින් තමයි cabinet approval එක ගන්නෙ. ඒකට represent කරන්න ලංකාවෙන් ගිහිලා. මෙන්න මේ ප්‍රමාදයන් තුළ අපිට යම් කිසි ආකාරයකින් හානියක් වුණොත් ඒකට වග කියන්නේ කවුද? මේ සියල්ලම කටයුතු කරනකොට අපි එක එක්කෙනාට ඇඟිලි දික් කරන එක නෙමෙයි, අපි සාමූහිකව රාජ්‍යයක් විදිහට කටයුතු කිරීමේ වැදගත්කම, ඒ වගේම ඒ උකටකලීව ඉන්න එකේ හේතුන් තමයි මේකට වෙලා තියෙන්නේ. සමහරට මේ ක්ෂේත්‍රයේ පිළිබඳ දැනුමක් නැති පුද්ගලයෝ තැන් තැන් වලට ආවොත් ඒක තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ. එහෙනම් මේ වගේ වැදගත් ක්ෂේත්‍රවලට දැනුම තේරුම ඇති ඒ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පත් කිරීමේ වැදගත්කම මම දකිනවා. ඒ වගේම මේ සිද්ධිය වෙච්ච මුල් අවස්ථාවේ එංගලන්තයේ එක්තරා සමාගමක ශ්‍රී ලාංකිකයෙක් සේවය කරන ඔහු බලාපොරොත්තු වුණා ලංකාවට ඒ අවශ්‍ය සහනය ලබා දෙන්න රටෙන් මුදලක් අය කරගන්න නැතුව රක්ෂණ වන්දියෙන් මේක ලබාගෙන මේ ඇසෙස්මන්ට් එකට සහාය කරන්න TMC ජෙනරල් කියන සමාගම. ඒ සමාගම ලංකාවට ඇවිල්ලා පෝට්ස් ඔතෝරිටි එකට සාමාන්‍ය දන්න විදිහට මීපා ආයතනයටත් ඔවුන්ගේ ඒ අවශ්‍යතාව ඔවුන් රටට උදව් කිරීම සඳහා ඒ තමන්ගේ තියෙන බැඳියාව කැමැත්ත ප්‍රකාශ කරත් එතනින් එහාට කිසිදු ලියුම් ගනුදෙනුවක්වත් ඊමේල් ගනුදෙනුවක්වත් වෙලා නැහැ. එහෙනම් මම හිතන්නේ මේවා නිකන් අපේ රටට කරගන්න පුළුවන් අවස්ථා අපි මගහැරලා විශාල මුදල් ප්‍රමාණයක් වැය කරලා මේ රටේ විශාලතම නාවික අනතුර ඒකින් ගත්ත අත්දැකීම් ආපහු අමතක කරලා හෙට දවසෙත් නැවතත් විදේශයන් දිහා බලාගෙන ඉන්නවද කියන ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න වෙනවා. ඒ හින්දා කෙසේ නමුත් දැන් නඩුව පවර්ලා තියෙනවා. ඒ නඩුව ජයග්‍රහණය කිරීම සඳහාවත් ප්‍රමාද නොවි, මොකද අප්‍රමාදයේ පසුතැවිල්ලට හේතුවක් කියලා කියනවා. ඒ හින්දා එක්ස්ප්‍රස් ට්‍රයල් එකේ ස්ලෝ වෙච්ච ලිටිගේෂන් එක දැන්වත් ඉස්සරහට හරියට කරයි කියලා බලාපොරොත්තු වෙනවා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි.